ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
විනිවිද ජනතා මත විමසුම ඔස්ට්‍රේලියාවේ කාලිනව වැදගත් වන කරුණු පිළිබඳ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් විමසුම.
හොඳයි, 11:27 අපි හැමනම් ආරම්භ කරනවා මෙවර විනිවිද ජනතා මත විමසුම. ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට අදහස් ප්‍රකාශ කරන්නට ඉඩ ලබා දෙන අපගේ මාසික වේදිකාව. අපි මෙවර කතා බහ කරන්නේ ඔස්ට්‍රේලියාව තුළ සිංහල භාෂාව හැදෑරීමට තියෙන පහසුකම් ප්‍රජාවක් විදිහට අපි පරිහරණය කරනවද, ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නවද කියලා. අපේ මේ සිදු කරන සාකච්ඡාවට ඔබටත් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වෙන්නට පුළුවන්, 1300 799 626 කියන දුරකථන අංකයෙන්. සිංහල භාෂාව හැදෑරීමට තියෙන පහසුකම් ප්‍රජාවක් විදිහට අපි පරිහරණය කරනවාද, ඉන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නවාද කියන ප්‍රශ්නයට හොඳම පිළිතුර ඉන්නවාද මැදිරියේ. ඔහු ධනික නානායකාර. ධනික තමයි වික්ටෝරියා ප්‍රාන්තයේ වික්ටෝරියානු අධ්‍යාපන සහතික පත්‍ර විභාගය, එසේත් නොමැතිනම් VCE විභාගය, වික්ටෝරියන් සර්ටිෆිකට් ඔෆ් එඩ්‍යුකේෂන් කියලා අපි කියන්නේ. මේ විභාගයේ සිංහල භාෂාව විෂයක් විදිහට හදාරන්නට පුළුවන්. ඉතින් විෂයක් විදිහට සිංහල භාෂාව හදාරලා 2022 වසරේ උපරිම සිංහල භාෂාවට ලකුණු ලබාගත් ශිෂ්‍යයා තමයි ධනික. ධනික, අයිබෝවන්.
අයිබෝවන්.
ධනික, මේ මුලින්ම අපි හැමෝටම දැනගන්නත් එක්ක පුංචි විස්තරයක් කියන්නකෝ ධනික ගැන.
මගේ නම ධනික නානායකකාර. මම මීට වසර කිහිපයක් පෙරදී මෙල්බන් නගරයට සංක්‍රමණය කරා. මම දැන් ඉගෙන ගන්නේ ස්කොච් කොලෙජ් හෝතෝන් වල 12 වෙනි ශ්‍රේණියේ. ඒත් එක්ක මම මේ අවුරුද්දේ මගේ අන්තිම VCE අවුරුද්ද කරනවා, 12 වෙනි අවුරුද්ද.
හොඳයි, දැන් ධනික කියන්නේ VCE විභාගය අපි දන්නවා වසර දෙකකට මේ තමන් අධ්‍යයනය කරන මේ විෂයන් දෙකට බෙදලා ආදාරන්න පුළුවන්. ඔබ පළවෙනි වර්ෂයේදී සිංහල භාෂාව නිමාවට පත් කළානේ.
ඔව්, සිංහල භාෂාවයි ව්‍යාපාර කල්පනා කරන ඒ දෙකම ගිය අවුරුද්දේ කරා. මේ අවුරුද්දේ තව විෂයන් 6ක් 4ක් හදාරන්න
හදනවා. දැන් මේ ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ මේ සිංහල විෂයක් විදිහට හදාරන්න හිතුනේ ඇයි ධනිකට?
ලංකාවේදීත් මම කුඩා කාලේ දන් සිංහල කරා. හැබැයි මම ගොඩක් දුරට ඉංග්‍රීසියේ මාධ්‍යයේ හිටියේ. ඉතින් මෙහෙට ආවම මගේ අම්මගේ තාත්තගේ ගොඩක් යාළුවෝ මට කිව්වා සිංහල කරන්න හොඳයි කියලා. ඒත් එක්කම මගේ තාත්තයි අම්මයි දෙන්නම මට ගොඩක් උනන්දු කරා සිංහල කරන්න කියලා. ඒත් එක්කම සිංහලවල ගොඩක් වාසි තියෙනවා කියලා මේ රටේ හදාරන්න.
ඇත්තට මේක ලොකු ආඩම්බරයක්. මොකද මේ බහුතරයක් අයට සිංහල භාෂාව එතරම් වැදගත් නෑ කියලා හිතනවා. මොකද ඉංග්‍රීසි භාෂාවෙන් මේ රටට ඇවිල්ලා ඉගෙන ගන්නෙ, එතකොට රැකියාවක් කරන කාලෙකදී ඉංග්‍රීසි භාෂාවෙන් තමයි හැම දෙයක්ම කරන්න වෙන්නේ, සිංහල මොකටද ඉගෙන ගන්නෙ කියලා තමයි උංගක් අය හිතන්නේ. දැනකට මොකද හිතන්නේ එහෙම?
මම හිතන්නේ අපේ ලංකාවේ මාත් එක්ක තියෙන සංස්කෘතියයි අපේ වැදීම අපේ රටත් එක්ක ඒක තවදුරටත් පවත්වාගෙන යන්නට, ඒත් එක්ක මගේ සිංහල දැනුම වැඩි දියුණු කරගන්නටත්, ඒත් එක්කම ලංකාවට ආයෙත් ගියාම මගේ අම්මයි තාත්තා එක්ක ආච්චිලා අම්මත් එක්ක නාතිත් එක්ක කතා කරන්නත්, වෙළඳ පොලේ කතා කරන්නටත් මගේ ආසා තියෙන, ලොකු ආසා තියෙන අපේ කමත් එක්ක සමීප ඉන්න කියලා. ඒ නිසා සිංහල හැදෑරුවේ.
හොඳයි, දැන් ධනිකගේ මේ VCE සිංහල භාෂා පාසලේ පන්ති භාර ගුරුතුමත් දැන් ඉන්නවා මැදිරියේ, අසංක ලියනගේ වික්ටෝරියානු භාෂා පාසලේ හැම්ප්ටන් පාර්ක් සිංහල භාෂා පාසල් මධ්‍යස්ථානයේ VCE ආචාර්යවරයා විදිහට තමයි අසංක කටයුතු කරන්නේ. අසංක, බොහොම බොහොම ආදරෙන් අපි වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන් කියලා.
ආයුබෝවන් දල්රොක්ෂේ, බොහොමත්ම ස්තුතියි ආරාධනා කිරීම සම්බන්ධව මෙම වැඩසටහනට.
හොඳයි, දැන් මේ මුලින්ම මේ ධනිකගේ සිංහල ගුරුවරයා විදිහට ධනික ලබාගත් මේ ජයග්‍රහණය ගැන අසංකට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ?
අපේ සිංහල කේමරත් තියෙනවනේ, දැන් ගොඩක් සතුටු හිතන වෙලාවට කියන්නේ අපි ඉහේ මලක් පිපුණා වගේ කියලා. මේකේදී ඇත්තටම මට දැනිච්ච හැඟීමට මම අවංකව කිව්වොත් මම හිතන්නේ ඒක කියන්න පුළුවන් ඉහේ මල් දහසක් පිපුණා කියලා. ඇත්තටම ධනික පළවෙනි දවසේම, කියන්නේ අපේ හැම්ප්ටන් පාර්ක් VSL මධ්‍යස්ථානයට අපි පළවෙනි දවසේම ධනික පෙන්නුම් කළාර, අපි කියන්නේ දෙපැත්තෙන් දැනේ කියලා හැදෙන ගහ වගේ භාෂාවට තියෙන උනන්දුව කැපවීම පළවෙනි දවසෙන් පෙන්නුම් කරලා බොහොම දැඩි විශ්වාසයක් ඇති කළා. ඔහු අනිවාර්යයෙන්ම ඉතාම හොඳ ප්‍රතිඵලයකට අවසාන විභාගයේදී ලබා ගනී කියලා ඒ විශ්වාසයේ විදිහටම ධනික තියලා සිංහල භාෂාවෙන් ලකුණු 49ක් අවසාන විභාගේ 50න් 49ක් ලබා ගත්තා. ඉතින් ඒක ඇත්තටම ගුරුවරයා විදියට ඔහුගේ මම බොහොම නිහතමානී ලෙස ආඩම්බර වෙනවා. ඒක ඇත්තටම අපේ භාෂාවටත් ඔහු කරපු දෙයක් විදිහට ඇත්තටම ඒ ජයග්‍රහණ ගැන බොහෝම ආඩම්බර වෙනවා.
ඔව් දැන් අසංක දැන් ඔබට දැනෙන හැඟීම සහ ඔබේ අත්දැකීම් මොනවද දැන් VCE පන්තියට වෙනකන් ළමයි සිංහල භාෂා පාසලේ මේ විෂය හදාගෙන එනවා. ඊට පස්සේ VCE පන්තියට ආවට පස්සේ මේක මේ ප්‍රධාන ධාරාවේ විෂයක් බවට ඔවුන් මුහුණ දෙනවා මේ VCE විභාගේ. එතකොට ඒගොල්ලන්ගේ දකින වෙනස්කම් සහ ඔවුන්ට තියෙන දුෂ්කරතා හෝ ඔවුන්ගේ තියෙන මේ කැපවීම පිළිබඳව ඔබට තියෙන මොන වගේ හැඟීමක්ද අත්දැකීමක්ද?
ඔව් ඇත්තටම දැන් ඒ දරුවන් ගොඩක් වෙලා දැන් මේ VCE විභාගය දක්වා කරන දරුවන් ඔවුන්ගේ අනිත් සියලුම විෂයන් හදාරන්නේ ඔවුන් ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතකොට ගොඩක් වෙලාවට ඔවුන් කටයුතු කරන්නේ කතා බහ කරන්නේ ඔවුන්ගේ සිතුම් පැතුම් සියල්ලම සිද්ධවන්නේ ඉංග්‍රීසි භාෂාවත් සමග. නමුත් මේ භාෂාවත් එක්කදී එතකොට ඔවුන්ට පැහැදිලිවම අභියෝගයක් තියෙනවා කොහොමද තමන්ගේ සිතුවිලි විශේෂයෙන්ම දැන් අපි රචනාව වගේ ගත්තොත් ඒවලදී කොහොමද තමන්ගේ සිතුවිලි අර සිංහල රචනාවකට හරවන්නේ කොහොමද කියන ඒ අභියෝගය ඔවුන්ට තිබෙනවා. ඉතින් අපේ ගුරුවරු විදිහට අපි හැම වෙලාවෙම ඔවුන්ගේ කතනය සවන් දීම කියවීම ලිවීම කියන හැම දෙයකටම අපි ඔවුන්ට කොහොමද මේක කරන්න කියන නිසි මඟ පෙන්වීම අපි VSL ආයතන හරහා අපි ඔවුන්ට ඒක ලබා දෙනවා. විශේෂයෙන්ම අනිත් විෂයන් වගේම කැපවීම සහ උනන්දුව තියෙන දරුවෙකුට මේ විෂයෙන් ඉතාම හොඳ ලකුණකට යනවා කියන එක අසීරු වෙන්නේ නැහැ. ඒක අනිවාර්යෙන්ම මම විශේෂයෙන් පැහැදිලි කරලා කියන්න ඕන. තමන්ට කැපවීම තියෙනවා නම් අපේ දැන් මේ හොඳම උදාහරණය ධනික මාතක ඉන්නෝ වගේ ඉතාම හොඳ ප්‍රතිඵලයකට දරුවන්ට ළඟා වීමේ හැකියාව තියෙනවා.
ධනික දැන් මේ ධනිකට මොනවද තිබුණු අභියෝග VCE පන්තියේදී සිංහල භාෂාව හදාරලා දැන් VCE වලට විෂයක් විදිහට ඔක ලියන්නත් ලෑස්ති වෙනවනේ. ප්‍රායෝගික පරීක්ෂණයකුත් තියෙනවා. මොනවද දැනුණා අපිට?
මගේ මූලික අභියෝගය තිබ්බේ මේ දැන් ඉස්කෝලේ යන්නේ දවස් පහේ ඉතින් සිංහල පන්තිය තියෙන දවසක් විතරයි සුදුසුදා දවස විතරයි. ඉතින් අනිත් දවස් පහම ගෙදර ඉඳලා අම්මටයි තාත්තටයි කතා කරලා පොත් කියවලා සිංහලත් හදාරන්න ඕනේ. ඒක තමයි මූලික අභියෝගය තිබ්බේ. ඊට අමතරව එච්චර අභියෝග තිබ්බේ නෑ. නිකන් භාෂාව ගොඩක් හුරු වෙන්න ආයෙත් නැවත ලංකාවේ ඉතින් ආමත් එකම. ඒත් එක්ක අපි ගොඩක් දුරට අපි ඉස්කෝලෙන් අනිත් විෂයන් හදාරනකොට ඉංග්‍රීසියෙන් ගොඩක් දුරට හිතන්නේ. එතන සිංහල ලියනකොට ඒ සිතුවිලි පරිවර්තනය කරලා තමයි ලියන්න ඕනේ. එතන තව තව වචන ගැඹුරු වචන හොයාගෙන ලියන්න. ඒක තමයි මූලික අභියෝගය තිබ්බේ. හැබැයි අසංක සර් අපේ මගේ නැන්දලා මාමලා තාත්තලා ඔක්කොම මට ගොඩක් උදව් කරා ඒත් එක්ක.
දැන් අසංක මේ දැන් VCE සිංහල විෂය ධාරාව ගැන අපිට පුළුවන් ද කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න?
ඔව් අනිත් භාෂාවන් වගේම දැන් සිංහල භාෂාවෙත් ප්‍රධාන වශයෙන්ම මෙතනදී ඇගීමට ලක් වෙන ප්‍රධාන කුසලතා හතරක් චතුර්විධ කුසලතා කියලා අපි කිව්වොත් කථනය සවන් දීම කියවීම ලිවීම කියන කොටස් හතරෙන් යනවා. එතකොට ඒකේ 50% කොටසක් අපි පාසල පදනම් කරගත් ඇගීම් නැත්නම් සැක්ස් කියලා අපි කියනවා. ඒකෙන් ලකුණු 50ක් යුනිට් 3 and 4 කියන්නේ ඒකක 3 සහ 4 විදිහට අවසාන වසරේ. ඒත් එක්කම අවසාන විභාගය සඳහා ඔවුන් පිණි සිටින ලකුණු 50ක ප්‍රමාණයක් තිබෙනවා. ඒ 50%ක ප්‍රමාණයක් ඒ 50%ෙන් ඔවුන්ට නැවතත් කොටස් දෙකකට ප්‍රධාන වශයෙන් බෙදීමක් තිබෙනවා. ඒ 50% ප්‍රමාණයෙන් එක කොටසක් තියෙන ඔවුන්ගේ කථන විභාගය ඕරල් එක්සැමිනේෂන් එක. ඊට පස්සේ එතනට ලකුණු 12.5ක් වගේ වෙනවා ප්‍රතිශතයේ විදිහ ගත්තොත් අපි. ඊට පස්සේ ඔවුන්ගේ අවසාන විභාගයේදී ඔවුන්ට සවන් දීම කියවීම සහ ලිවීම කියන කොටස් 3ක් සහිතව පැය 2.5ක අවසාන විභාගයට මුහුණ දෙීමට තිබෙනවා.
හොඳයි, මේ සාකච්ඡාවට ඔබට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා 1300 799 626 කියන දුරකථන අංකයෙන්. අපි දැන් සම්බන්ධ කරගන්නවා බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ දිල්හානි කපු ආරච්චිව. ඇය තමයි අපගේ SBS සිංහල වැඩසටහනේ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තාකාරිණිය. ඒ විතරක් නෙමෙයි, ඇය බොහෝ ප්‍රජා කටයුතු වලට සම්බන්ධ වෙන තැනැත්තියක්. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ මුතුහර ප්‍රධාන සංවිධායකවරිය ඇය. ඉතින් ඇය අපේ දූදරුවන් එක්ක නිතර ගැටෙන තැනැත්තියක්. ඒ වගේම බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් සිංහල පාසලේ වේස් කියන්නේ ඔවුන්ගේ VCE වගේ ඔවුන්ගේ උසස් පෙළ සාහිත්‍ය පත්‍ර විභාගය. මේ වේස් සිංහල භාෂා පන්ති භාර ගුරුතුමිය විදිහට ඇය කටයුතු කරනවා. ආයිබෝන් දිල්හානි,
අයිබෝන් දිල්රුක්ෂේ.
දිල්හානි, මේ අපිට දැනගන්නට තියෙන විදිහට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේත් මේ වේස් විභාගයට සිංහල භාෂාව විෂයක් විදිහට හදාරන්න පුළුවන්. එතකොට ඒ සඳහා තියෙන විෂයමාලාව වික්ටෝරියා ප්‍රාන්තයේ විෂයමාලාවම කියලා තමයි මට දැනගන්නට ලැබෙන්නේ. අපිට පුංචි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද දිල්හානි, බටහිර ඔස්ට්‍රේලියාවේ සිසුන්ට වේස් විභාගයට සිංහල භාෂාව විෂයක් විදිහට හදාරන්න තියෙන අවස්ථාව සහ කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා?
ඕ දිල් රුක්ෂි, මුලින්ම ස්තුතිවන්ත වෙනවා මාව මේ වැඩසටහනට සම්බන්ධ කරගත්තට. බටහිර ඔස්ට්‍රේලියාවේ වේස් විභාගය කරන දරුවන්ට සිංහල භාෂාව ඒටා විෂයක් විදිහට කරන්න පුළුවන්. නමුත් එහිදී විශේෂයෙන්ම ප්‍රශ්නපත්‍ර සකස් කිරීම, ඒ වගේම විෂය නිර්දේශය, සියලුම පාඩම් සටහන්, ඒ සියල්ලම අපි ලබා ගන්නේ වික්ටෝරියා ප්‍රාන්තයෙන්. මෙහි ඉන්න දරුවන්ට ඉන්ටර්ස්ටේට් ඔෆරින් එකක් විදිහට තමයි සිංහල විෂයට පෙනී සිටීමේ හැකියාව තියෙන්නේ. ඉතින් එතනදී 11 වසරේදීත් 12 වසරේදීත් විෂය ඒකක 4 යුනිට් 1-4 කියන ඒකක 4 සම්පූර්ණ කරලා සිසුන් විභාගයට පෙනී සිටීම සිද්ධ වෙනවා. දිල්රුක්ෂි, මෙහි ඉන්න සිසුන්ට අවස්ථා දෙකක් තියෙනවා මේ විභාගය කරන්න. එක් අවස්ථාවක් තමයි ඔවුන්ට පුළුවන් කැමතිනම් පෞද්ගලික අයදුම් කරුවන් විදිහට විභාගයට පෙනී සිටින්න. ඒ සඳහා ඔවුන් කළ යුත්තේ 12 වසරේදී ඍජුවම මෙහි තියෙන ස්කූල් කරිකියුලම් ස්ටෑන්ඩර්ඩ්ස් අතෝරිටි කියන ඒ ආයතනයට අයදුම් පතක් ඉදිරිපත් කිරීම. එහෙම නැත්නම් ඔවුන්ට හැකියාව තියෙනවා 11-12 කියන වසරවල් දෙකේදීම ඒ විෂය ඒකක 4 හදාරලා පාසල් සිසුවෙක් විදිහට විභාගයට පෙනී සිටින්න. එතනදී ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ පර්ත් සිංහල පාසල් සිතුවෙක් විදිහට ලියාපදිංචි වෙලා ඉන්නවා නම් විතරයි.
ඔව්. එතකොට මේ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ අපේ සංක්‍රමණික ප්‍රජාව සතුව, විශේෂයෙන්ම වැඩිහිටි ප්‍රජාව සතුව, ඒ වගේම දරු පරපුර සතුව කොයි වගේ උනන්දුවක් සහ කැපවීමක්ද තියෙන්නේ මේ සිංහල භාෂාව හැදෑරීම සම්බන්ධව?
විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕනේ දැන් පර්ත් සිංහල පාසලට දරුවෝ පැමිණෙන්නේ බාලාංශයේ සිට. ඒ පැමිණෙන දරුවන්ට, ඒ වගේම දෙමව්පියන්ට අපි නිතරම මේ විභාගය කිරීමට තියෙන අවස්ථාව, ඒ වගේම එයින් ලැබෙන වාසි, එහිදී දරුවන්ට මුහුණ දීමට වෙන අභියෝග ගැන දැනුවත් කිරීමක් කරනවා. ඉතින් ඒ නිසා සිංහල පාසලට සම්බන්ධ වෙන දෙමව්පියන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකගේ දරුවන් 12 වසර විභාගය සඳහා පෙනී සිටිනවා. නමුත් ඇත්තටම බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා ප්‍රජාව ගත්තොත් විශාල වර්ධනයක් අපිට දකින්නට ලැබෙනවා. ඉතින් නමුත් ඒ වර්ධනයට සාපේක්ෂව සිංහල විෂය සඳහා පෙනී සිටින දරුවන්ගේ ප්‍රතිශතය ගැන තාමත් අපට සතුටු විය හැකි මට්ටමක පවතින්නේ නැහැ දිල්රුක්ෂි.
දැන් එතකොට මේ දැන් මේක මේ ඇත්තටම වික්ටෝරියා ප්‍රාන්තයෙන් මට අහන්න ලැබෙන දෙයක්. මම කැමතියි බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ තේ පිළිබඳව තත්ත්වය කොහොමද කියලා දැනගන්න. මේ ළමයි එන්න අඩුවීමක් දක්නට තියෙනවද සිංහල භාෂා පන්තිවලට සම්බන්ධ වෙන?
සිංහල භාෂා පන්තිවලට සම්බන්ධ වෙන දරුවන්ගේ අඩුවීමක් එහෙම අපිට මට එහෙම ප්‍රකාශ කරන්නට බැහැ. මොකද සමස්ත සිසුන් සංඛ්‍යාවේ වැඩිවීමකුත්, ඒ වගේම දැන් පහුගිය අවුරුද්ද බලනකොට ඊට කලින් අවුරුද්ද ආපු සිසුන් සංඛ්‍යාවම පාසලට පැමිණියා. නමුත් ඇත්තටම මේ තියෙන ප්‍රධාන අභියෝගය තමයි 12 වසර විභාගයට පෙනී සිටින සිසුන්ට ඒ විභාගය කිරීමට තියෙන උනන්දුව, මොටිවේෂන් එක අඩු වෙනවා යම් මට්ටමකට. මොකද මේ සිංහල විෂය ස්කේල් ඩවුන් වීමකට, ප්‍රමාණගත කිරීමේදී ලකුණු අඩු වීමකට යටත් වෙනවා. ඉතින් ඒක තමයි අපිට තියෙන ප්‍රධාන අභියෝගය, මේ දරුවන්ගේ උනන්දුව, ඔවුන් මේ විෂය 12 වසරට කිරීමට ඇති ආසාව රඳව ගන්න. ඉතින් ඒක ඒ නිසා මං හිතනවා ඉදිරියේදී මේ ප්‍රශ්නයට අපි මේ ආමන්ත්‍රණය කරේ නැත්තම්, මේ ප්‍රශ්නය දිහා අපි පුළුල්ව සලකලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නැත්තම් ඉදිරියේදී මං හිතනවා මේ විෂය කරන්න තියෙන උනන්දු අඩු වෙයි කියලා.
ඒ ස්කේල් ඩවුන් වීමක් සඳහා බලපාන හේතු මොනවද දිල්හානි?
ස්කේල් ඩවුන් වෙන්න බලපාන හේතු ඇත්තටම කිහිපයක් තියෙනවා. එක ප්‍රධාන හේතුවක් තමයි දැන් මේ විෂය කරන දරුවන්ගේ සංඛ්‍යාව වෙනත් 12 වසරේ විභාගයට කරන විෂයන් එක බැලුවම සාපේක්ෂව අඩුයි. දැන් අපි ගත්තොත් රසායන විද්‍යාව වගේ විෂයක් දරුවෝ දහස් ගාණක් කරද්දි සිංහල විෂය ගිය අවුරුද්දේ අපේ ප්‍රාන්තයෙන් කරේ දරුවෝ 14 දෙනෙක්. ඉතින් එතකොට මේ ස්කේල් ඩවුන් වීමට බලපාන එක ප්‍රධාන හේතුවක් තමයි මේ දරුවෝ සමස්තයක් විදිහට 14 දෙනාගේ ඇවරේජ් එක, ඒ කියන්නේ ගන්න ලකුණු වල සාමාන්‍යය අඩුවීමක් වුණොත් ඒක සමස්ත කණ්ඩායමටම බලපානවා මේ ස්කේල් ඩවුන් වීමකට. ඉතින් දැන් ගත්තොත් එහෙම අපි හිතමු දැන් විශේෂයෙන්ම මේ අවුරුද්දේ අපිත් එක්ක ලියාපදිංචි වෙලා ඉන්නේ දරුවෝ 4 දෙනෙක් සිංහල විෂය කරන්න 12 වසර විභාගයට. ඉතින් එක දරුවෙක්ගේ හරි ලකුණු විශාල අඩුවීමකට යටත් වුණොත් ඒ 4 දෙනාගේම ලකුණු වලට ඒක දැඩි බලපෑමක් කරනවා. ඉතින් ඒක හරි අපහසු කාර්යයක්. මොකද දරුවෝ ඉන්නේ විවිධ මට්ටම් වල. ඒක තමයි එක් ප්‍රධාන හේතුවක් වෙන්නේ ස්කේල් ඩවුන් වෙන්න. අනිත් එක තමයි මේ විෂය අපි ඉන්ටර්ස්ටේට් ඔෆරින් එකක් විදිහට ගන්න හින්දා ඔවුන් ගණනය කිරීමක් කරනවා සමස්ත ඕස්ට්‍රේලියාවෙම කොහොමද සිංහල විෂයට සාමාන්‍ය කියලා. ඊට පස්සේ ඒ සාමාන්‍ය සැසඳීමක් කරනවා බටහිර ඕස්ට්‍රේලියාවේ දරුවෝ ගන්න සාමාන්‍යත් එක්ක. ඉතින් අපේ සාමාන්‍ය ලකුණ අඩු වුණොත් ජාතික මට්ටමේ සාමාන්‍යයට වඩා එතනදිත් පරිමාණගත කිරීමේදී ලකුණු අඩුවීමකට ලක් වෙනවා. ඊටත් අමතරව දරුවා අනෙක් විෂයන් වලට ගන්න ලකුණු කොහොමද කියන එකත් මේ ස්කේලින් ඩවුන් සිස්ටම් එකට බලපානවා. ඉතින් දිවෘක්ෂ ඇත්තට මේක ඉතාම අභියෝගාත්මක කාර්යයක්. ඉතින් අපි මේ වෙලාවේ කටයුතු කරමින් ඉන්නවා ස්කූල් කරිකියුලම් ස්ටෑන්ඩර්ඩ්ස් අතෝරිටි එකත්. ඒ වගේම මෙහි තියෙනවා මේ ස්කේලින් කරන ටිස්ක් කියන ආයතනය. ඉතින් ඒ ආයතන වලට අපි දත්ත සමග කරුණු ඉදිරිපත් කරලා අපි මේ වන විටත් යම් යම් ලිපි ගනුදෙනු කරමින් තමයි ඉන්නේ කොහොමද මේ ගැටලුව විසඳගන්නේ කියලා. ඉතින් එහෙම නොවුනොත් ඇත්තටම මෙවැනි ප්‍රජාභාෂාවන් කිරීමට අපේ දරුවන්ගේ දෙමව්පියන්ගේ උනන්දුව පවත්වාගෙන යාම සැබවින්ම අසීරු කාර්යයක්.
ඇත්තටම විශාල අවස්ථාවක් ශ්‍රී ලාංකික සිංහල භාෂාව කතාබහ කරන ඇයට මේ ඔස්ට්‍රේලියානු භූමිය තුළ තියෙන්නේ. සිංහල භාෂාව අපගේ මව් භාෂාව විෂයක් විදිහට දූ දරුවන්ට හදාරන්න අවස්ථාවක් ලබා දීම, ප්‍රධාන ධාරාවේ විෂය මාලාවට ඇතුළත් වීම, මේක විශේෂිත අවස්ථාවක්. ඉතින් ස්කේල් ඩවුන් වීම පිළිබඳව ඇත්තටම ඉතාමත්ම කනගාටුදායකයි. දැන් දිල්හානි කියපු තොරතුරු වලට සවන් දුන්නාම ඒ රැක ගැනීමත් ප්‍රජාවක් විදිහට අප සතු කාර්තව්‍යයක්. ඉතින් පර්ත් සිංහල පාසලේ වේස් සිංහල භාෂා පන්ති භාර ගුරුතුමිය දිල්හානි කපු ආරච්චිට අපි සමුදෙනවා. හැමනම් බොහොම ස්තුතියි දිල්හානි අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. දැන් මේ අසංකට මම යොම වෙනවා VCE හැම්ටන් පාක් භාෂා පාසල් මාන්තස්ථානයේ VCE ආචාර්යවරයා අසංක අපේ මැදිරිය ඉන්නේ. අසංකට මොකද ඉතින් මේ ස්කේල් ඩවුන් වීම පිළිබඳව මේ කොහොමද වික්ටෝරියා ප්‍රාන්තයට බලපාන්නේ?
ඇත්තට මගේ අත්දැකීම අනුව පහුගිය වසර කීපය පුලාම බැලුවහම වික්ටෝරියානු ප්‍රාන්තයේ නම් එහෙම අඩුවීමක් ස්කේල් ඩවුන් වීමක් තිබුණේ නැහැ. ස්කේල් අප් වීමක් තමයි ගොඩක් වෙලාවට ලකුණු 5-8 අතර ප්‍රමාණයක පහුගිය වසර කීපයේදීම බලද්දී. එතකොට මට ඒ දිල්හානි කිව්වම එතකොට ඒ දරුවන් ගැන ඇත්තටම පුංචි කනගාටුවක් ඇති වුණා. ඒක ඇත්තටම බොහොම අවාසනාවන්ත සිදුවීමක්, සිදු නොවිය යුතු, අපි අනිවාර්යයෙන්ම එකතු වෙලා ඒ සම්බන්ධව වැඩ කළ යුතුයි කියන හැඟීම තමයි මට ආවේ. නමුත් අපේ වික්ටෝරියානු ප්‍රාන්තයේ ඒ අතින් බලනකොට අපේ දරුවන්ට ඉතාම හොඳ අවස්ථාවක් තියෙනවා. මොකද පහුගිය වසර කිහිපයේදීම වැඩිවීමක් ස්කේල් අප් වීමක් තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා ඔවුන්ට බොහොම උනන්දු වෙන්නේ එක කාරණාවක්, මොටිවේෂන් එකක් විදිහට මට ඇත්තට මේක පෙන්නුම් කරන්න පුළුවන්.
ඔව්, දැන් මේ VCE වල වැඩිම ලකුණු ගත්ත 2022 වසරේ වැඩිම ලකුණු ගත්ත ධනිකගෙන් අපි අහලා බලමුකෝ.
අනිවාර්යයෙන්.
ධනිකගේ අත්දැකීම මොනවද මේ තමන්ගේ යහළු එහෙලියන් එක්ක දැන් ඔය විෂය හදාරද්දී ඒගොල්ලන්ගේ තිබුණු උනන්දුව සහ කැපවීම ධනික දැක්කේ කොහොමද?
ඔව්, මගේ ගොඩක් යහළු එහෙලු සෑහෙන උනන්දුවක් දැක්කවා විෂය කරන්නට. ඒගොල්ලොන් ඒත් එක්කම සෑහෙන ගොඩක් ලකුණු අරගෙන තිනවා කියලා මට ආරංචි සර් කියලා කිව්වා. ඒත් එක්කම කිව්වෝ මම ලකුණු 40ක් විතර ගත්තොත් මම ස්කේල් අප් වුණාම ලකුණු 48-47 අතර ලැබෙනවා. ඉතින් නිකන් ලකුණු ගන්නවා කියන්නේ ලේසි වැඩක් කියලා එක. ඉතින් මම ඒක මම කරද්දිත් මගේ යාළුවෝ කිව්වා මේව, මගේ ආච්චිල සීලත් කිව්වා මේව කරන්න කියලා, මේක ගොඩක් හොඳයි කියලා. ඒ කියන්නේ පේපර් එක අමාරුවෙන් තිබ්බොත් ඒගොල්ලොන් වැඩිය ස්කේල් අප් මාක්ස් දෙනවා කියලාත් කිව්වා. අපේ වික්ටෝරියාවි කරනකොට සිංහල කරනකොට හරිම වාසනාවන්ත
තත්ත්වයක් තියෙනවා. ඔව්, දැන් මේ අතිරේක ලකුණු කීයක් විතර හම්බ වෙනවද දැන් සිංහල භාෂාව ওই විදිහට ලකුණු ගත්තට පස්සේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට සඳහා?
ඒක දෙල්රුක්ෂය ඇත්තට මේක වසරෙන් වසර වෙනස් වෙන හිම නිශ්චිත ලකුණු ප්‍රමාණයක් නැහැ. අර දිල්හානි පැහැදිලි කළා වගේම ඒ පාසලක ඒ අපේ වික්ටෝරියානු ප්‍රාන්තයේ දරුවන්ගේ සාමාන්‍ය, පාසලේ දරුවන්ගේ ලකුණු වල සාමාන්‍ය, ඒ සියල්ලම ගණනය කළ සහ සැසඳීමක් කරලා තමයි අවසානයේදී ස්කේල් අප් වෙනවා නම් ඒ ස්කේල් අප් වෙන ලකුණු ප්‍රමාණය තීරණය වෙන්නේ. ඒක නිශ්චිත ලකුණු ප්‍රමාණයක් නැහැ. මම අර කිව්වේ පහුගිය වසරවල වාර්තා සංසන්දනය කිරීමේදී, මොකද අපිට හැම අවුරුද්දෙම හැම විෂයකටම වාර්තාවක් නිකුත් කරනවා VC විභාගෙන් පසුව. එතකොට ඒ හැම විෂයකටම අදාළව ස්කේල් අප් කිරීමේදී, එතකොට මේතන ඒ වාර්තා සංසන්දනය කිරීමේදී තමයි මම කිව්වේ පහුගිය වසර කීපය පුරාවටම අපි ස්කේල් ඩවුන් වීමක් සිංහල භාෂාවට දැක්කේ නැහැ. හැම වෙලාවෙම වැඩිවීමක් තමයි අපි අත්විඳලා තියෙන්නේ.
ඔස්ට්‍රේලියාව තුළ සිංහල භාෂාව හැදෑරීමට තියෙන පහසුකම් ප්‍රජාවක් විදිහට අපි පරිහරණය කරනවාදී උපරිම ප්‍රයෝජන ලබා ගන්නවාද කියන කාරණාව සම්බන්ධයෙන් අපි කරුණු විමසමින් යන්නේ. ප්‍රධාන ධාරාවේ ඒ ප්‍රාන්තවල තියෙන විභාග සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයේ අපි දන්න පුරුදු භාෂාවෙන් කියන උසස් පෙළ විභාගය සඳහා විෂයක් විදිහට හැදෑරීමේ පහසුකම් තියෙන ප්‍රාන්ත කීපයක පමණයි. වික්ටෝරියා, දැන් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය, අපි ඊළඟට යනවා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට. එහිත් තියෙනවා මෙවැනි වූ පහසුකමක්. අපි දැන් සම්බන්ධ කරගන්නවා ඇඩිලේඩ් සිංහල බෞද්ධ පාසලේ ලේකම් සහ පරිපාලක, එවගේම කොමියුනිටි ලැංග්වේජ් ස්කූල්ස් ඔෆ් සවුත් ඔස්ට්‍රේලියාහි දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සිංහල භාෂා පාසල් වෙනුවෙන් වන නියෝජිතවරිය විදිහට කටයුතු කරන නිලූකා හත්තටුව. නිලූකා, අයිබෝවන්.
අයිබෝවන් දිල්රුක්ෂි, බොහොම ස්තුතියි මාව මේ වැඩසටහන සම්බන්ධ කරගත්තට.
ඔව් නිලූකා, දැන් සේස් විභාගයේ එසේත් නොමෙතනම් සවුත් ඔස්ට්‍රේලියන් සර්ටිෆිකේට් එක්සෑම් එක අපි කියනවා කෙටියෙන් සේස් කියලා. මේ දකුණු ඔස්ට්‍රේලියාවේ සේස් විභාගයට සිංහල භාෂාව විෂයක් විදිහට හදාරන්න තියෙන අවස්ථා සහ පහසුකම් කොහොමද තියෙන්නේ?
ඔව්, අපි සේස් විභාගය පවත්වනවා ස්ටේජ් 1 and ස්ටේජ් 2, ඒ කියන්නේ 11 වසර 12 වසරේ ඉඳන්ම. අපි මේ අපේ 8 අවුරුද්ද 2015 තමයි ඉස්සෙල්ලාම පටන් ගත්තේ. එතකොට මේක ක්‍රෙඩිට් 20ක මේ සබ්ජෙක්ට් එකක්. ඒකට 70%ක් ඇසෙස්මන්ට් වලින් 30%ක් විභාගෙන්. මේ තාක්කල් අපිට ළමයි 20 විතර මේ සහභාගී වෙලා තියෙනවා. එතකොට මේ හයි ඩිස්ටින්ෂන් මෙරිට් අවෝඩ්ස් අරගෙන තියෙනවා. ඒ වගේම ඒගොල්ලන් කැමති ධාරාවල් වලින් යුනිවර්සිටි එන්ට්‍රන්ස් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු, IT, මෙඩිකල් රේඩියෝලොජි, බයෝමෙඩිකල් සයන්ස්, ඒ කියන්නේ ඒගොල්ලන් කැමති ධාරාවල් වලින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට එකතු වෙන්න සුදුසුකම් ලැබලා තියෙනවා. ඉතින් මේ සඳහා ඇත්ත වශයෙන්ම මේ ආචාර්ය ජයන්ත අමරසේන මහත්මිය තමයි 2015 ඉඳන්ම මේ දක්වාම මේ සේස් පන්තිය කරගෙන යන්නේ 11 වසර 12 වසර. ඉතින් මේ අවස්ථාව මම එතුමියට මගේ ප්‍රණාමය පුද කරනවා මෙතුවක් කාලෙට මේ පන්ති පවත්වාගෙන යෑම සම්බන්ධයෙන්.
ඔව්, අපි දන්නවා මේ සේස් විභාගයට සිංහල භාෂාව විෂයක් විදිහට හදාරන්න මේ පහසුකම් ලබා දෙන්නේ සිංහල භාෂා පාසල් මධ්‍යස්ථාන සඳහා වග කියන්නේ කොමියුනිටි ලැංග්වේජ් ස්කූල්ස් ඔෆ් සවුත් ඔස්ට්‍රේලියා කියන ආයතනය. ඔබෙහි ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කරන නියෝජිතවරිය විදිහට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද කෙටියෙන් මේ කොමියුනිටි ලැංග්වේජ් ස්කූල්ස් ඔෆ් සවුත් ඔස්ට්‍රේලියාහි කාර්යභාරය මොකක්ද කියලා?
ඔව්, කාර්යභාරය කියනවා නම් විශේෂයෙන්ම කියන්න ඕනේ අපිට තියෙන අපිට සියලුම මූල්‍ය පහසුකම් ලබා දෙනවා. ඒ ඔස්සේ අපිට යටිතල පහසුකම් ලැබෙනවා. ඒ කියන්නේ ඉස්කෝලේ පවත්වගෙන යන්න අවශ්‍ය මේ ෆැසිලිටීස්, ඒ කියන්නේ අපි දැන් පවත්වගෙන යන ඇටර්සන් ප්‍රයිමරි ඉස්කෝලේ, එතකොට ඒකට රෙන්ටල් එකක් ගෙවනවා. ඊට අමතරව අවශ්‍ය සියලුම මූල්‍ය පහසුකම් පවත්වනවා. ගුරුවරුන්ට වේතනයක් කියලා ගෙවන්නේ නැහැ, නමුත් ඒගොල්ලන්ට අලවන්ස් එකක් දෙනවා. ඒ සඳහා දෙනවා. ඊළඟට ළමයින්ට අවශ්‍ය වෙන අච්චුපොත්, ස්ටේෂනරි, ඊළඟට තරඟවලට සහභාගී වෙනවා. ඒවට අවශ්‍ය මූල්‍ය පහසුකම් ඒ අතින් අපිට ඒගෙන ඇත්තටම කරදර වෙන්න ඕනේ නැහැ. මේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය මගින් සෑහෙන පහසුකම් ලබා දෙනවා. ඒ මූල්‍යම පත්ත ගත්තොත් ඊට අමතරව ගුරුවරුන්ට ට්‍රේනින් කෝසස් දෙනවා. මේ ඊළඟට වොලන්ටියර් විදිහට වැඩ කරන නිසා ඒක වොලන්ටියර් සර්ටිෆිකේට් එක අපිට ෆ්‍රී ලැබලා දෙනවා. ට්‍රේනින් කෝසස් ඒක ස්ටේජස් වලින් ලබා දෙනවා. ඒ වගේම අපේ අපිව අනිත් ජාතීන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කරන්න අපිට එක එක විවිධ හමුවන් ලබා දෙනවා. ඊළඟට වෙන නොයෙක් වැඩසටහන් පවත්වනවා. ඊළඟට මල්ටිකල්චරල් ඩේ එකේ වගේ දවස්වලදී විවිධ තරඟ පවත්වනවා. මේ කමියුනිටි ලැන්ග්වේජ් ස්කූල් සවුත් ඔස්ට්‍රේලියා මගින් කියන්නේ චිත්‍රාත්කම් නිර්මාණ ගද්‍ය පද්‍ය සිංහල අපේ සංස්කෘතියට ගලපන විදිහට සහභාගී වෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය සහතික පත්‍ර සහ ඒවට ත්‍යාග ප්‍රදානය කරනවා.
හොඳයි,
ලොකු සේවයක් වෙනවා.
හොඳයි නිලෝක, අපිට කෙටියෙන් හෝ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මේ අපේ සංක්‍රමණික දූදරුවන්ගේ සේත්‍රමතන දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඉපදිලා හැදිලා වැඩිලා මේ සිංහල භාෂාව ඉගෙන ගන්න පෙළඹුණු දූදරුවන්ගේ නැඹුරුතාව කොහොමද කියලා මේ සේස් විභාගයට සිංහල භාෂාව විෂයක් විදිහට හදාරන්නේ?
ඔව්, නැඹුරුතාවේ නම් මේ ඇත්තටම මට සතුට වෙන්න බෑ. ගොඩක්ම නැඹුරු වෙන්නේ අලුතෙන් සංක්‍රමණික දරුවන්ගෙන් කියලා තමයි මට වැඩියෙන්ම කියන්න පුළුවන්. මේ කාලයක් ඉන්න ළමයින්ගේ ටිකක් නැඹුරු අඩුයි කියලා මේ මට දැනෙනවා. මොකද හැම අවුරුද්දෙම දෙන්නෙක් තුන්දෙනෙක් වගේ තමයි මේ සේස් විභාගයට සිංහල භාෂාවක් විදිහට ලියන්නේ.
අපි ස්තුතිවන්ත වෙනවා ඇඩ්ලේඩ් සිංහල බෞද්ධ පාසලේ ලේකම් සහ පරිපාලක ඒ වගේම කොමියුනිටි ලැංග්වේජ් ස්කූල්ස් ඔෆ් සවුත් ඔස්ට්‍රේලියාහි ශ්‍රී ලාංකික නියෝජිතවරිය නිලූකා හත්තොටුවට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සේස් විභාගයට සිංහල භාෂාව විෂයක් විදිහට හදාරන්න තියෙන පහසුකම් සහින් මේ වෙනකොට කොයි වගේ ප්‍රගතියක්ද තියෙන කියන කාරණාව සම්බන්ධයෙන් අපගේ විනිවිද ජනතා මත විමසීමට තොරතුරු හෙළිදරව් කරන්න සම්බන්ධ වීම පිළිබඳව නිලූකා බොහොම ස්තුතියි. හොඳයි අසංක, දැන් ඇත්තටම මේ දෙමාපියන්ට සහ දරුවන්ට මේ මෙහෙම උනන්දුවක් තිබුණේ නැත්තම් සිංහල භාෂා පාසල් වලට දරුවන් එන එක අඩුවීමක් දක්නට ලැබුණ තින් මේ භාෂා පාසල් වලට ලැබෙන ප්‍රතිපාදන අඩුවේද මධ්‍යස්ථාන වැසියයිද මොකක්ද වෙන්න පුළුවන් තත්ත්වය?
ඒක අනිවාර්යෙන්ම දැන් අපිට තිබෙන ලොකු අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා දෙල් රොක්ෂී. මොකද ඇත්තටම අපි කතා කළොත් සත්‍ය තත්ත්වය වික්ටෝරියානු ප්‍රාන්තය තුළ අපේ මධ්‍යස්ථානවල මේ දරුවන් සිංහල භාෂාව හැදෑරීමට එන ප්‍රමාණය අපි දකිනව යම් අඩුවීමක්. පහුගිය වසර කිහිපය පුරාවටම අපිට පාලනය කළ නොහැකි කෝවිඩ් තත්ත්වය, ඊට පස්සේ අපිට මාර්ගගත අධ්‍යාපන ක්‍රමවලට යොමු වෙන්න සිද්ධ වුණා ඒ දේවල් හරහාත්. නමුත් දැන් අපි තාම මේ අවසරේ ළමයින් ප්‍රමාණය කොහොමද කියලා දන්නේ නැහැ හරියටම. නමුත් අඩුවීමක් තියෙනවා කියලා අපිට දකින්න තිබෙනවා. ඒකේ තියෙන විශාලම අවදානම තමයි ළමුන් ප්‍රමාණය අඩුවීමත් සමගම ඒ පාසලේ අපි ගත්තොත් එක් මධ්‍යස්ථානයකට තිබෙන පන්ති ප්‍රමාණය අඩු කිරීම අවදානමක් තියෙනවා. එතකොට ඒ තවත් අඩු වුණොත් සිංහල භාෂාව ඒ මධ්‍යස්ථානින් ඉවත් කරන්න වුණත් ඔවුන්ට VSL පාසලට තීරණයක් ගන්න සිද්ධ වෙනවා. මොකද දිගින් දිගට මේ ළමුන් ප්‍රමාණය අඩු වුණොත් ඒ නිසා ඒක ලොකු අවදානමක් සහ අභියෝගයක් තියෙනවා අපිට ළමුන් රඳවා ගැනීම, අලුත් ළමුන් ලබා ගැනීම සම්බන්ධව. ඒ නිසා අනිවාර්යයෙන්ම අපේ ප්‍රජාව ඒ ගැන දැනුවත් වෙන්න ඕන. මේ තියෙන අවස්ථාව ඔවුන්ට තමන්ගේ දරුවන්ට තිබෙන ඒ හැකියාවන් වර්ධනය කරගන්න තියෙන අවස්ථාව ගැන දැනුවත් වෙලා මේ අවස්ථාව නැති කරගන්න නැති වෙන්න අපි ප්‍රජාවක් විදිහට එකතු වෙලා කටයුතු කරන්න ඕනේ කියන එක අනිවාර්යෙන්ම කියන්න ඕනේ.
හොඳයි, විනිවිද ජනතා මත විමසීමේ අපි අවසාන භාගයට එළඹෙන්නේ. අපි කතා බහ කරමින් ඉන්නේ ඔස්ට්‍රේලියාව තුළ සිංහල භාෂාව හැදෑරීමට තියෙන පහසුකම් ප්‍රජාවක් විදිහට අපි පරිහරණය කරනවාද, ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නවාද කියලා. පසුගිය වර ජනගහන සංගණනයෙන් හෙළිදරව් වුණා සමස්ත ඔස්ට්‍රේලියාවේම 134,000 වගේ ප්‍රමාණයක් නිවසේදී සිංහල භාෂාව කතා බහ කරනවා කියලා ඔවුන් සලකුණු කරලා තිබුණා. මේක වැඩි වර්ධනයක් පසුගිය වතාවට වඩා. හැබැයි අසංක, අපිට දකින්නට ලැබෙන දෙයක් තමයි මේ සිංහල භාෂා පාසලට ආවම සිංහල කතා කරනවා ළමයි එකතුනම ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. එක්කෝ ඒගොල්ලෝ සිංහල කතා බහ කරන්න අකමැති, නැත්නම් ඒගොල්ලන්ට අපහසුයි. මොකද්ද මේකේ දකින්න වෙනස ඔබට හිතෙන්නේ මොකද?
ඔව්, ඒකත් ඇත්තටම දැන් අපිට දැන් අපේ පාසලට දරුවන් ආවම අපි මුහුණ දෙන අභියෝගයක්. ඔවුන් හැම වෙලාවෙම ගොඩක් වෙලාවට ඔවුන්ට පහසු අපි කියන්නේ අර අපේ කන්වීනියන් සෝන් එකට හම් තමයි හැම වෙලාවෙම දරුවන් යන්න හදාන්නේ. මොකද ඔවුන් හැම වෙලාවෙම ගනුදෙනු කරන්නේ ඉංග්‍රීසි භාෂාවත් එක්ක. එතකොට ඒ අභියෝගය අපිට තියෙනවා. නමුත් අපි භාෂා පාසල තුල අපි අනිවාර්ය කරලා තියෙනවා දරුවන්ට ඔවුන් වැරදීම් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැම වෙලාවෙම සිංහලෙන් කතා කරන්න අපි ඔවුන්ව දිරිමත් කරනවා, අඩුපාඩු නිවැරදි කරනවා. නමුත් ඒ සම්බන්ධව ඇත්තටම දෙමව්පියන්ටත් ලොකු වගකීමක් තියෙනවා දරුවන්ව දිරිමත් කරන්න පුළුවන් හැම වෙලාවෙම. මොකද ඔවුන් පාසලේදී ඔවුන්ගේ යාළුවන් සමග ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කරන නිසා ගෙදරදිත් පුළුවන් තරම් පොතපත කියවන්න, සිංහල නරඹන්න පුළුවන් නාට්‍ය වැඩසටහන්, ගුවන් විදුලි වැඩසටහන් වලට සවන් දෙන්නත් ඔවුන් දිරිමත් කරන එක මං හිතන්නේ දෙමව්පියන්ගේ අතින් අනිවාර්යෙන්ම වෙන්න ඕන යුතුකමක්.
සිංහල භාෂාවට වැඩිම ලකුණු ලබාගත්ත ධනිකගෙන් මම අවසාන වශයෙන් දැනගන්න කැමතියි ඒ ප්‍රශ්නේ. ධනිකට මොකද හිතෙන්නේ දැන් යහළු යළුවෙකු තුනම ඉංග්‍රීසියෙන් කතා
කරන්නේ? සිංහල භාෂා පාසලේ නම් ඉංග්‍රීසියෙන් වැඩි කතා කරන්න දෙන්නේ අපේ සර්. නමුත් ඉස්කෝලේදී ගොඩක් කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. නමුත් මගේ මල්ලා දෙන්නයි මමයි එකට පාසලේ නිවාසිකාගාරේ නතර වෙලා ඉන්න නිසා අපි පුළුවන් තරම් හැම වෙලාවකම සිංහලෙන් කතා කරනවා. මගේ තාත්තත් එක්ක හැමදාම සිංහලෙන් කතා කරනවා. තාත්තත් උනන්දු කරනවා මාව සිංහලෙන් කතා කරන්න කියලා. ඒකත් එක්ක අපේ කම අමතක කරන්න නැතුව අපි සිංහල කතා කරලා ඉස්සරහට යන්න කියලා මම ඉල්ලනවා.
බොහොම හොඳ පණිවිඩයක්, බොහොම ස්තුතියි ධනික. සිංහල භාෂාව තියෙන්නේ ශ්‍රී ලංකාවේ කුඩා භූමියේ පමණයි. සිංහල භාෂාව කතා කරන්නේ අපි විතරයි, ඒක සුවිශේෂී භාෂාවක්. ඇත්තට මේ රැක ගැනීම සුවිසල් වගකීමක් විදිහට අපි කොයි කවුරුත් අතරේ බෙදී යනවා. හොඳයි, එහෙමනම් අපගේ ජනවාරි මාසයේ විනිවිද ජනතා මත විමසුම අපි මෙතනින් නිමාවටපත් කරනවා. අද වැඩසටහනට සම්බන්ධ වීම සඳහා මැදිරියට පැමිණුණු වික්ටෝරියානු භාෂා පාසලේ හැම්ප්ටන් පාර්ක් සිංහල භාෂා පාසල් මධ්‍යස්ථානයේ VCE පන්ති භාර ආචාර්යවරයා අසංක ලියනගේටත්, ඒ VCE වික්ටෝරියානු අධ්‍යයන සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සිංහල භාෂාවට 2022 වසරේදී වැඩිම ලකුණු ලබාගත් ධනික නානායකකාරටත් අපි ස්තුතිවන්ත වෙනවා. එවැගේම බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් අපිත් එක්ක සම්බන්ධ වුණු පර්ත් සිංහල පාසලේ වේස් සිංහල භාෂා පන්ති භාර ගුරුතුමි, එවැගේම මුතුහර ප්‍රධාන සංවිධායක දිල්හානි කපු ආරච්චිටත්, එවැගේම ඇඩිලේඩ් සිංහල බෞද්ධ පාසලේ ලේකම් සහ පරිපාලක කොමියුනිටි ලැංග්වේජ් ස්කූල්ස් ඔෆ් සවුත් ඕස්ට්‍රේලියාහි ශ්‍රී ලාංකික නියෝජිතවරිය විදිහට කටයුතු කරන නිලූකා හත්තුරුවටත් අපි අපගේ ස්තුතිය පළ කර සිටිනවා. එහෙමනම් තවත් මෙවැනි වූ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන අපගේ ශ්‍රී ලාංකික ප්‍රජාවට වැදගත් වන තවත් ප්‍රධානතම මාතෘකාවක් පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් විනිවිද ජනතා මත විමසුමෙන් අපි ලබන මාසෙත් අවසාන අඟහරුවාදා හමුවෙමු. ඔබත් සමග රැඳි සිටිය මම දිනේෂා දිල්රුක්ෂී විජේසූරිය. ආයිබෝවන්, සුබ දවසක්.
SBS සිංහල සේවයේ විනිවිද ජනතා මත විමසුම ලබන මාසෙත් අවසාන අඟහරුවාදා කාලිනව වැදගත් වන කරුණක් සම්බන්ධව ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් සමගින් නැවත හමුවෙමු.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.